SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට අපේ සතියේ විදේශ විත්ති සමාලෝචනය තුළින් ප්‍රමුඛයෙන් අවධානයට ලක් කරන්න සූදානමින් සිටින ඇමරිකාවත් උතුරු කොරියාවත් අතර ඇතිවලා තියෙන මේ අර්බුදකාරී වාතාවරණයේ උණුසුම තත්ත්වය පිළිබඳවයි අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ උතුරු කොරියාවේ අත්නෝමතික න්‍යෂ්ටික අත්හදා බැලීම් ක්‍රියාවලියේ ප්‍රතිඵල විදිහට මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල විරෝධතාව උතුරු කොරියාව වෙත එල්ල වෙලා තියෙන ඇමරිකාව මේ සම්බන්ධයෙන් විශාල ආරවුලක පැටලලා තියෙන උතුරු කොරියාවත් එක්ක දැන් අපිට අලුතින්ම දැනගන්නට තියෙන්නේ ආසියා ශාන්තිකර කලාපේ ගුවාම් කියන පුංචි දූපතේ පිහිටලා තියෙන ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් උතුරු කොරියාව විසින් මිසයිල් අත්හදා බැලීමක් සිදු කරන්නට යනවා. මේ හේතුවෙන් ඇමරිකාව සහ උතුරු කොරියාව අතර තියෙන මේ රාජතාන්ත්‍රික ආරවුල තවදුරටත් උණුසුම් තත්ත්වයක් අරගෙන තියෙනවා. මෙහිදී ප්‍රධාන වශයෙන්ම කැපී පෙනෙන්නේ මේ දෙරටේම නායකයන් මේ සම්බන්ධව කිසිම නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැතිව තම තමන්ගේ මතවල පිහිටා සිටමින් මේ ගැටලුව විසඳා ගැනීමට උත්සාහ දැරීම. මේ උණුසුම්කාරී වාතාවරණයේ අලුත්ම තත්ත්වීති කතා බහ කරමින් අද දවසේදී කතා බහ ආරම්භ කරමු. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී.
අයිබෝන් දිලෘක්ෂි. මේ වෙනකොට උතුරු කොරියාව බොහොම සවිස්තරව දැන්වීමක් කළා තියෙනවා. ඔවුන් කොයි ආකාරයටද මේ ප්‍රහාරය එල්ල කරන්න කියලා ඔවුන් කියා තියෙනවා. අගෝස්තු මාසේ මැද වෙනකොට මිසයිල් හතරක් මේ ගුවාම් කියන දූපතට, ඇත්තටම උතුරු කොරියාවේ ඉඳලා දකුණු දිශාවට පිහිටලා තියෙන කිලෝමීටර් 3000ක් විතර ඈතින් ආසියා ශාන්තිකර සාගරයේ තියෙන මේ කුඩා දූපත, ඇත්තටම මේක ඇමරිකානු බටපිරිස් 6000ක් විතර රඳවලා තියෙන යුද කේන්ද්‍රයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්, යුද මධ්‍යස්ථානයක් හැටියට. ඉතින් මේ වෙනකොට උතුරු කොරියාව කියලා තියෙන්නේ ඔවුන්ගේ මේ මිසයිල් හතරක් ගුවාම් වෙරළේ සිට කිලෝමීටර් 30-40 අතර දුර ප්‍රමාණයකට ඉලක්ක කරලා මේ ප්‍රහාරය දියත් කිරීමට ඔවුන් නියමිතයි කියලා. මේ ප්‍රකාශයත් එක්කලා, අතර මේ ප්‍රකාශයටත් කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩිව අවවාද කරා උතුරු කොරියාවට ඔවුන්ගේ මේ මිසයිල් අත්හදා බැලීම නවතා දැමිය යුතුයි. මේ ඔවුන් කිසියම් විදියකින් මිසයිල් ප්‍රහාරයක් දියත් කළොත් ඒකට දැනට ලෝකයේ නොදුටු ආකාරයේ අති දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව සූදානම් වෙන වෙයි කියලා. ඉතින් මෙතනදී අර කිව්වා වගේම මේ රාජ්‍ය නායකයන් දෙපළ එකිනෙකාට විරුද්ධව මේ විදිහට අනතුරු ඇඟවීම් කළා. ඇත්තටම මේ කලාපේ දැන් ඇත්තටම යුද අවධානමක් තියෙන තත්ත්වයට මේ ප්‍රදේශය ගෙනත් තියෙනවා. ඉතින් මේකට දකුණු කොරියාව උත්සාහයක් ගන්න බවක් අපිට පේනවා, එක්තරා විදිහකට රාජතාන්ත්‍රික මට්ටමින් මේ අර්බුදය විසඳා ගැනීමට. දිලුක්ෂ, උතුරු කොරියාව කියන්නේ ඔවුන්ගේ මේ මිසයිල් ප්‍රහාරය ජපානයේ ගුවන් පතේ උඩින් තමයි මේ මිසයිල ගමන් කිරීමට නියමිතව තියෙන්නේ. ඉතින් මෙතනදී ජපානයත් මේ අර්බුදයට දැන් එකතු වෙලා තියෙනවා. මොකද ජපානය තදින්ම උතුරු කොරියාවට අවවාද කරලා තියෙනවා මෙවැනි ප්‍රහාරයක් එල්ල කරන්නට එපා, තමන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කරන්නට එපායි කියලා. මේ මිසයිල ප්‍රහාරය එල්ල කළොත් ඒකට ප්‍රතිචාර දැක්වීමට ජපානය පසුබට වෙන්නේ නැහැයි කියන ඒ අවවාදයත් ජපානය ඉදිරිපත් කළා තියෙනවා.
දැන් අමල්, අපි මෙතනදී බැලුවතින් එහෙම මේ ආසියා ශාන්තිකර කලාපයේ තියෙන මේ ගුවාම් කියන කුඩා දූපතේ ඇමරිකානු මේ යුද මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා. දැන් මේ කාරණාව ඉලක්ක කරගෙන ඇයි උතුරු කොරියාව මේ ප්‍රදේශයටම මේ මිසයිල් ප්‍රහාරය ඉලක්ක කරගන්නේ? උතුරු කොරියාවේ පරමාර්ථය මොකක්ද?
ඔව්, මේක තමයි දිලුක්ෂි, ඇමරිකාවේ ගුවන් හමුදාවේ ප්‍රධානම කේන්ද්‍රස්ථානයක් හැටියට ඇමරිකාව පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම B-1 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යාන ස්ථානගත කරලා තියෙන්නේ ගුවාම් වල. කුමන හෝ හේතුවක් නිසා උතුරු කොරියාවට විරුද්ධව යුද්ධයක් ආරම්භ වුණොත් ගුවන් ප්‍රහාර දියත් කරන්නට නියමිතව තියෙන මේ ගුවාම් කියන දූපතෙන් තමයි ඒව ආරම්භ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි උතුරු කොරියාව මේ අවස්ථාවේදී මේ ගුවාම් ඉලක්ක කරගෙන තියෙන්නේ. මොකද තමන්ට ඇමරිකාවෙන් තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ තර්ජනය දියත් කරන්නට ඇමරිකාවට හැකියාව තියෙන්නේ ගුවාම් දූපතේ ඉඳලා. මේ ගුවාම් දූපතේ ඇමරිකන් බටයන් 6000ක් තැන් දෙකක ස්ථානගත කරලා තියෙනවා. ඒ ප්‍රදේශවලින් තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි උතුරු කොරියාව මේ වෙනකොට මේ ගුවන් දූපත ඉලක්ක කරගෙන තමන්ගේ මිසයිල් දියත් කරනවා කියලා ඒ අනතුරු ඇඟවීම කළා තියෙන්නේ.
අපි අමු මේළඟට අප්‍රිකානු මහත්වේපයට අප්‍රිකානු මහත්වේපේ රටවල් කිහිපයක ඇතුවුණු දේශපාලනික ව්‍යවුල්කාරී වාතාවරණය පිළිබඳවයි අපේ මේළඟ අවධානය. අපේ මුල්ම නැවතුම දකුණු අප්‍රිකාව. දකුණු අප්‍රිකාවේ වත්මන් ජනාධිපති ජේකොබ් සූමාට එරෙහිව විශ්වාස භංගයක් අරගෙනවා. මේ විශ්වාස භංගයෙන් ජේකොබ් සූමා ජයග්‍රහණය කළා. නමුත් ජයග්‍රහණයත් එක්කම පක්ෂයක් විදිහට ඔහුගේ පක්ෂය තුළ ඔහුට තියෙන ස්ථාවරත්වය සහ දේශපාලනික වශයෙන් ඔහුගේ පක්ෂයට රට තුළ තියෙන ස්ථාවරත්වය කොයි වගේද කියන කාරණාව තමයි මෙහි ප්‍රතිඵල විදිහට බොහෝ දෙනෙක් ඉන් පසුව කතා බහ කිරීම ආරම්භ කළේ. දැන් අමල් මේ ජේකොබ් සූමාට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගයේ ප්‍රතිඵල විදිහට තියෙන කාරණත් ඉන් අනතුරුව ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳවත් අපි කතා බහ කරන්න කැමතියි මේ ළඟට.
ඔව් දිල්රුක්ෂි, දැන් මේ විශ්වාස භංගයේ එක්තරා සුවිශේෂ කාරණාවක් අපි දුටුවා මීට කලින් අවස්ථාවලට වඩා වෙනසක්. ඒ තමයි මේ ඔහුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය ලබා දීමේදී සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමන්ගේ අත උස්සලා තමයි මෙවැනි දෙයකට ඡන්දය ලබා දෙන්නේ. නමුත් මේ අවස්ථාවේදී රහස් ඡන්දයක් පැවැත්තුවා. ඉතින් මේ රහස් ඡන්දයකදී සූමා ජනාධිපතිවරයාට ඔහුගේ පක්ෂයේම නමුත් ඔහුට විරුද්ධ උදවිය මේ රහස් ඡන්දය පාවිච්චි කරලා ඔහුට විරුද්ධව කටයුතු කරයි කියන බියක් තිබුණා. ඒ අනුව ජේකබ් සූමාගේ තනතුර අහිමි වීමේ අවදානමක් තිබුණා. ලෝකයේම අවධානය යොමු වුණේ සූමා මේ ඡන්දය දිනයිද තනතුර ආරක්ෂා කර ගැනීමට පුළුවන් වේද කියලා. ඉතින් අතරම ඔහු මේ ඡන්දය ජයග්‍රහණය කරා. නමුත් ඔහුගේ පක්ෂයේ යටත් පිරිසෙන් 30කට අධික මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට විරුද්ධව ඡන්දය දුන්න බවක් මේ ප්‍රතිඵලයෙන් ප්‍රකාශ වුණා. දැනට ඔහු තනතුර ආරක්ෂා කරගත්තා. නමුත් පක්ෂය තුල දුර්වල තත්වයකට පත් වුණා කියලත් කියන්න පුළුවන් මේ බදාදා තිබිච්ච පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පස්සේ.
සූමාටයි මේ වගේ විශ්වාස භංගයක් ගෙනාවේ කියන කාරණාවත් අපි ටිකක් පැහැදිලි කරගනිමුම.
ඔව් දිලක්ෂි, සූමා පහුගිය අවුරුදු කිහිපය තුළම ඔහුට විරුද්ධව පක්ෂය ඇතුළත් ඒ වගේම විරුද්ධ පක්ෂයනුත් නොයෙකුත් දූෂණ චෝදනා එල්ලවලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ මුදල් පාවිච්චි කරමින් තමන්ගේ පෞද්ගලික නිවස අලුත්වැඩියා කර ගැනීම, ඒකේ ආරක්ෂිත කැමරා පද්ධති සහ අනෙකුත් උපකරණ සවි කිරීම වගේ නොයෙකුත් චෝදනා ඔහුට එල්ලලා තියෙනවා. ඩොලර් මිලියන ගානක මහජන මුදල් තමන්ගේ පරිහරණය සඳහා යොදාගත්තයි කියන චෝදනාව ඔහුට දිගින් දිගටම එල්ල වුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තුවේ මේ විදිහට විශ්වාස භංගයක් ගේන්නේ. ඇත්තටම මෙහිදී ඔහුට ලබා ගන්න පුළුවන් වුණේ ඡන්ද 198යි. නමුත් ඔහුට විරුද්ධව ඡන්ද 177ක් ප්‍රකාශ වුණා. මෙවැනි ඉතාම සුළු ඡන්ද ප්‍රමාණයකින් තමයි ඔහුට මේක ජයග්‍රහණය කරන්නට පුළුවන් වුණේ. ඉදිරි මැතිවරණයේ පැවැත්වෙන 2019. ඉතින් දැන් ඔහුට ඒ 2019 වෙනකන් බලය රැඳී ඉන්නට පුළුවන්. නමුත් පක්ෂය තුල දුර්වල නායකයෙක් බවට තමයි දැන් පත් වෙලා තියෙන්නේ. දුර්වල තත්වයකින් තමයි ඔහුට ඉදිරි අවුරුදු දෙකේදී රට පාලනය කරන්න සිද්ධ වෙන්නේ.
අප්‍රිකානු කලාපයේ මීළඟ ව්‍යවුල්කාරී වාතාවරණය අපිට අහන්නට ලැබෙන්නේ කෙන්යාවෙන්. කෙන්යාවේ ජනාධිපතිවරණය පැවැත්ුණා. එහි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති උහුරු කෙන්යාටාට නැවත වතාවක් ජයග්‍රහණය හිමි වුණා. ඔහුගේ පක්ෂය ජයග්‍රහණය කළා. හැබැයි මේ ජනාධිපතිවරණයෙන් පස්සේ රට තුළ විශාල කලබගෑනී ඇති වුණා. උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා. මොකද ඡන්දය දූෂිතයි කියලා. එහිදී විපක්ෂය, ඒ කියන්නේ නැෂනල් සුපර් ඇලයන්ස්, එහෙමත් නැත්නම් නාසා කියලා හඳුනන, කෙටියෙන් හඳුනන මේ පක්ෂයේ නායකයා, විරුද්ධ පක්ෂයේ නායකයා රයිලා ඔඩිංගා කියනවා, සහ ඔහුගේ අනුගාමිකයන් කියනවා ඔහු තමයි රටේ ඇත්ත වශයෙන්ම නායකයා බවට පත්විය යුත්තේ, මොකද ඔහුට තමයි වැඩි ඡන්ද ප්‍රමාණයක් තියෙන්නේ කියලා. දැන් කෙන්යාවේ ජනාධිපතිවරණයේ දූෂිතය කියන කාරණාව සම්බන්ධයෙන් අන්තර්ජාතික නිරීක්ෂකයන් කියන්නේ කොයි වගේ කාරණාවක්ද? මේ දැන්ට රට තුල ඇති වෙලා තියෙන සිවිල් අර්බුදකාරී තත්ත්වයේ තතුවිති කොහොමද? අපි ඒ සම්බන්ධවත් කෙටි අවධානයක් යොමු කරමුම.
ඔව් දිලක්ෂි, මීට කලින් අවස්ථාවලදී කෙන්යාවේ මේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ වීමත් සමගම රටේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙලා බොහොම අස්ථාවරතාවයක් ඇති වෙලා තිබුණා. මේ අවස්ථාවේදී 2013 සිද්ධ වෙච්ච විදිහටම රට නැවතත් අස්ථාවර වෙයි කියන බියක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. විපක්ෂය ඔවුන් බොහොම තරේ කියා සිටිනවා මේ මැතිවරණය දූෂිත වෙන්නේ මේ පරිගණක පද්ධතියට කවරේ ඇතුල් වෙලා පරිගණක පද්ධතිය පාවිච්චි කරමින් ඒ අවසාන ප්‍රතිඵලය වෙනස් කරලා තියෙනවායි කියලා. ඉතින් විපක්ෂය කියන්නේ ඌරු කෙන්යාටට ලැබිච්ච ඡන්ද ප්‍රමාණය මිලියන 6කට අධික ප්‍රමාණයක්. නමුත් ඔඩිංගා විපක්ෂ නායකවරයාට මිලියන 8ක් විතර ලැබුණයි කියලා. නමුත් නිල වශයෙන් දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඒක ඇත්තටම අනිත් පැත්තට තමයි ඒක ප්‍රකාශ වෙන්නේ. කෙන්යාටා ජනාධිපතිවරයාට මිලියන 8.1කුත්, ඔඩිංගාට 6.7කුත් වගේ තමයි දැනට නිල වශයෙන් ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඉතින් විපක්ෂය කියන්නේ මේ ප්‍රතිඵලය අනිත් පැත්තට තිබිය යුතුයි කියලා. මේ වෙනකොට ප්‍රචණ්ඩ සිද්ධීන් කීපයක් වාර්තා වෙලා තිනොත් යටත් පිරිසෙන් දෙදෙනෙක්වත් ජීවිතක්ෂයට පත් වෙලා තියෙන හමුදා විසින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඒ එකම නිලදොක්ෂි යුරෝපා සංගමයත් ඒ වගේම ඇමරිකාවේ විද්වත් කණ්ඩායමකුත් මේ මැතිවරණය නිරීක්ෂණය කළා තියෙනවා. මේ වෙනකොට හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ප්‍රකාශ කළා තියෙනවා මේ මැතිවරණය දූෂණයක් වෙච්ච බවක් ඔවුන්ට දැනට ඒ සාක්ෂි නැත. ඒ නිසා විපක්ෂයේ ඉල්ලීමක් කළා තියෙනවා මේ ප්‍රතිඵල බාර ගන්න කියලා. නමුත් ඔඩිංගා විපක්ෂ නායකවරයා ඔහුගේ අනුගාමිකයන් මේ ප්‍රතිඵලය පිළිගන්න බවක් අපිට පේන්නේ නැහැ. ඉතින් නැවතත් කෙන්යාව විශේෂයෙන්ම මේ අප්‍රිකානු කලාපයේ පොහොසත් රටක් සහ අවුරුදු ගාණක් ස්ථාවරව තිබිච්ච රටක් හැටියට නැවතත් අර 2013 තත්ත්වයට නොයයි කියන ඉල්ලීම රාජ්‍ය නායකින් කළා තියෙනවා. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව මේ මැතිවරණයෙන් පස්සේ ඉතාමත් නොසන්සුන්තාවයක් දැනට උද්ගත වෙලා තියෙනවා.
ඔබ ජාත්‍යන්තර ප්‍රවෘත්ති පිළිබඳව අවධානයෙන් සිටින කෙනෙක් නම් මේ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව කතාබහ කරද්දී එක්තරා අලුත් වචනයක් මාධ්‍ය විසින් භාවිතයට පටන් ගත්තා. ඒ තමයි ලෝන් වුල්ෆ් ඇටැක්, තනි පුද්ගලයෙකු විසින් සිදු කරන ත්‍රස්ත ප්‍රහාර. මේක අලුත් දෙයක් වුණා ලෝකයට. මොකද හේතුව IS සංවිධානය විසින් ත්‍රස්ත කණ්ඩායමක් විදිහට ඔවුන් අනුගමනය කරපු එක්තරා ක්‍රමෝපායක් නිසා. තනි පුද්ගලයෙකු විසින් පුද්ගලින් විශාල සංඛ්‍යාවකට හානි පැමිණීම සඳහා ගන්නා වූ විවිධ උත්සාහ ඔබට ලෝකයේ පුරාම විවිධ ස්වරූපෙන් පසුගිය කාලවකවානුවේදී වාර්තා වුණා. ඔස්ට්‍රේලියාවේ සිටින අපිට තිබුණ එකම අත්දැකීම තමයි මේ ලෝන් වුල්ෆ් ඇටැක් කියන එක සම්බන්ධව. මෙල්බන් නගරයේදී එක්තරා පුද්ගලයෙක් මෝටර් රථයක් හිතාමතාම පුද්ගලයන් අතරට ධාවනය කිරීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු පමණ මිය ගියා මේ සිදුවීමෙන්. ඉතින් මේ සිදුවීම තමයි අපිට තියෙන එකම අත්දැකීම. නමුත් එංගලන්තයේ, බෙල්ජියම, ප්‍රංශය වගේ යුරෝපා කරේ බොහෝ රටවල් වලට මේ ලෝන් වුල්ෆ් ඇටැක් කියන එක අත්විඳිනට ලැබිලා තියෙනවා අවස්ථා කීපයකදීම. මේ වගේ තවත් එක් ප්‍රහාරයක් පිළිබඳව අපිට වාර්තා වුණා ඊයේ දවසේදී පැරිසියෙන්, ප්‍රංශයේ පැරිස් නුවරින් හමුදා බැරැක්කයකට හිතාමතාම මෝටර් රථයක් වේගයෙන් පදවාගෙන ගිහිල්ලා එහි සිටි හමුදා නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතක්. මේ ප්‍රහාරය ඇත්තටම කවුරුන් විසින් වගකීම බාර අරන් තියෙන ප්‍රහාරයක්ද? මේ ප්‍රහාරයෙන් ආපදාවට පත්වුණු පුද්ගලයන් පිළිබඳව මේ වෙනකොට අපිට මොනවද වාර්තා වෙන්නේ? අපි මීළඟට මේ සම්බන්ධවයි අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන සිටින යමල්, ඔබ සතු තියෙන අලුත්ම තොරතුරු මොනවද?
දිලක්ෂි, මෙතන අවුරුදු 37ක පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ ප්‍රහාරයෙන් පස්සේ. ඔහු තමන්ගේ මෝටර රථය හිතා මතාම මේ හමුදා සැබළුන්ව ඉලක්ක කරගෙන තමන්ගේ මෝටර රථය පදවලා ඒකෙන් හමුදා සැබළුන් 6 දෙනෙක් විතර බරපතල තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම දිලක්ෂි, මැක්‍රොන් ජනාධිපතිවරයා බලයට ආවට පස්සේ එක්තරා විදිහකට මේ ප්‍රහාරවල අඩුවක් තිබුණා. නමුත් නැවතත් මේ ප්‍රහාර මේක ඇති වෙලා තියෙන රොබ කිව්වා වගේ ඔවුන් විශ්වාස කරන්නේ මේකත් මේ විදිහට මේ ලෝන් වුල්ෆ් ඇටැක් එහෙම නැත්නම් තනි පුද්ගලෙක් IS සංවිධානයේ ඒ ආභාෂය ලැබමින් ඒකේ ප්‍රචාරක කටයුතු වලින් දිරිගැන් වෙච්ච එහෙම නැත්නම් ඒවට අනුබල දෙන තනි පුද්ගලයෙක්ගේ වැඩක් හැටියට තමයි මේ දැනට විශ්වාස කරන්නේ. IS සංවිධානයෙන් මේකේ වගකීම බාර ගැනීමක් පිළිබඳව අපිට තවමත් දැනගන්නට ලැබිලා නැහැ. ප්‍රංශය දිහා බැලුවොත් මේ වෙනකොට 2015 ඉඳලා මෙවැනි ප්‍රහාර තුලින් 230කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ප්‍රංශයත් ඒ වගේම යුරෝපයේ අනෙකුත් ප්‍රධාන නගරත් මේ ත්‍රස්ත කටයුතු සිදුවෙයි කියන ඒ බිය නිසා ඔවුන් ඇති කරගෙන තියෙන ඒ අපි කියන මේ అలර්ට් එක දිගටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය තමයි මේ ප්‍රහාරෙනුත් නැවතත් අවධාරණය වෙන්නේ.
ඔව්, IS මර්ධනකාරී ක්‍රියාපිළිවෙත් පිළිබඳව අපි පසුගිය කාලවකවානුවේදී ඔබට සඳහන් කළා. ඉරාකේ මූසුල් නුවර ඉරාක රජයේ හමුදා විසින් අත්පත් කර ගැනීම පිළිබඳව කතා බහ කළා. ඉන් අනතුරු අපි ඔබට තොරතුරු වාර්තා කළා. ඉරාකේ මූසුල් නුවර IS ග්‍රහණයෙන් මිදිලා ගියාට පස්සේ IS සංවිධානයේ සතුව තියෙන අනිකුත් ප්‍රධානතම බල ප්‍රදේශය, විශාලතම බල ප්‍රදේශය තමයි සිරියාවේ රකා කියන ප්‍රදේශය කියලා. දැන් මේ රකාවලත් IS ග්‍රහණයෙන් ප්‍රදේශයේ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුරේදී අපිට මේ සතිය වෙද්දී වාර්තා වෙනවා සිරියාවේ මේ IS සංවිධානයට එරෙහිව සිදු කරපු ප්‍රහාරවලදී විශාල සංඛ්‍යාවක් IS සමාජිකයන් සහ සිරියානු රජයේ හමුදා මිය ගිහිල්ලා තියෙනවා කියලා. දැන් මේ සටන්කාරී වාතාවරණය පිළිබඳව අපිට මොනවද අලුතින්ම තොරතුරු වාර්තා වෙන්නේ?
රකා ප්‍රදේශයේ තවමත් 100%ක් මේ පිරිසට අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල තවමත් IS කණ්ඩායම් ඉන්න බව වාර්තා වෙනවා. ඊට අමතරව අලුත් දෙයක් හැටියට වාර්තා වෙන ඉදිරිලුක්ෂි, සිරියාවේ ඉරාකයත් ජෝර්දානියත් අතර තියෙන ඒ දේශ සීමා ආසන්න ප්‍රදේශයේ, විශේෂයෙන් මේ කාන්තාර ප්‍රදේශයේ IS ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා අසාද් ජනාධිපතිවරයාට පක්ෂපාත කණ්ඩායම් සහ සිරියාවේ හමුදාව ඒ යුද මෙහෙයුම් පෞගිය සතියේ උත්සන්න කිරීමක්. ඉතින් දැනට වාර්තා වෙන විදිහට මේ ප්‍රහාරවලින් රජයේ හමුදා බටපිරිස් 39ක් ජීවිතක්ෂයට පත් වෙලා තව 25ක් විතර තුවාල ලැබුවයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේ IS සංවිධානයේ සමාජිකයනොත් 30කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා කියනවා පැය 24ක වගේ කාල සීමාවක් තුළ. කෙසේ වෙතත් මේ වෙනකොට IS සංවිධානයේ බලය සෑහෙන දුරට ඉරාකයේ තුල සම්පූර්ණයෙන්ම වාගේ විනාශ කිරීමත් සමගම සිරියාව තුලත් මේ විදිහට IS සංවිධානයේ ඒ අවසාන බලකොටු ඉලක්ක කරගනිමින් සිරියාවේ රජයත් ඒ උත්සන්න කිරීමක් පහුගිය සතියේදී අපිට වාර්තා වුණා.
අමල්, මන් තව අතුරු කාරණාවක් දැනගන්න කැමතියි. අපි දැන් පසුගිය කාල වකවානුවේදී මේ තොරතුරු වාර්තාකරණයේ දෙද්දී සඳහන් කළා මේ IS සංවිධානයේ වත්මන් නායකයා විදිහට කටයුතු කරන අබු බකර් අල් බග්ඩාඩි මේ වෙනකොට අතුරුදන් වෙලා කියන කාරණාව, ඔහු ජීවිතුන් අතර සිටිනවාද නැද්ද කියන කාරණාව පිළිබඳව බොහොම අවිනිශ්චිතයි කියලා. ඔහු පිළිබඳව යම්කිසි තොරතුරක් වාර්තා වෙනවාද?
අලුත් තොරතුරක් හැටියට අපි දකින්නේ නැහැ නිරලක්ෂ. නමුත් ඔහු රුසියාව විසින් ඇති කරපු ඒ බෝම්බ හෙලීමකින් ජීවිතක්ෂර පත් වෙන්නේ නැති කියන විශ්වාසය තිබුණා. නමුත් ඒ පිළිබඳ හරි නිශ්චිත තොරතුරක් තාම දැනගන්න නැහැ. නමුත් ඇල් බග්ඩාඩි අවසාන වතාවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරපු ඉරාකයේ තිබිච්ච ඒ මුස්ලිම් දේවස්ථානය ඔවුන් විසින්ම අවසාන කාලයේදී විනාශ කළ දැම්ම බව තමයි වාර්තා වුණේ.
හොඳයි අමල්, එමනම් සූතිවන්ත වෙනවා මේ තොරතුරු විග්‍රහයට. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි නැවතත් හමු වෙන්නේ ලබන සිකුරාදා. ආයුබෝවන් ඔබට.
ආයුබෝවන් දිලුක්ෂි.